මීළඟට ගරු මහින්දානන්ද අලුත්ගම ගිමන්තුම ඔබතුමාට විනාඩි 17 ක කාලයක් ලැබෙනවා.
මං නගින්න ඕන පොයින්ට් ෆෝන් එක.
ඔව් ගරු මන්තුමා විවල් සමන්තුමා.
උඩ മന്ത്രിතුමනි ඝනපූර්ණේ නෑ. മന്ത്രിවරු 20ක් නෑ. ආණ්ඩුවෙන් ඉන්නේ 3-4යි. ඉතුරු ටික ඉන්නේ අපෙන්. අපි නැත්තම් මේ ගානත් නෑ. කරුණාකරලා මේ ওই බෙල් එක ගන්න.
සීනුණද කරන්න.
නෑ නෑ.
ගණපූර්ණ සම්බන්ධ යෝජනාව ගෙනාව මන්ත්‍රීවරයා සභාව තුල නැහැ. එඳම දැන් සභාව පවත්වාගෙන යන්න පුළුවන්. එඳ මම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට ඒ අවස්ථාව ලබා දෙනවා විනාඩි 17ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
විමල් නැවතුමා පොතේ භාගය කියවලා තින්නේ එක. මුලසනේ ගරු සභාපතිතුමනි අද දවසේ වසරමැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ විවාදය විපක්ෂය උදේ ඉඳලා විපක්ෂ නායකවරයාගේ ඉඳලා කතා කරපු හැම කතිකයෙක්ගේම මාතෘකාව තුනේ රජය ගොවීන්ට ජලය නිකුත් කිරීම පිළිබඳ. අද කතා කරේ මේ වතුර නිකුත් කිරීම විපක්ෂයට ප්‍රශ්නයක්. අද විපක්ෂ නායකතුමා ඇතුළු හැම කෙනෙක්ම කතා කරේ රජය ඊයගත තීන්දුව පිළිබඳ. දැන් විපක්ෂයට තියෙන්නේ පුදුම දුකක් මේ වතුර ටික දීපු එක. දැන් මේ කතා අහගෙන ඉඳියාම විපක්ෂය මේකට විරුද්ධයි වගේ. රජ ගොවීන්ට ජලය නිකුත් කරන්න ගත්ත තීන්දුවට විපක්ෂය විරුද්ධයි වගේ තමයි අපට හැඟෙන්නේ. මේ ගත්ත තීන්දුව වැරදි කියලා. ඒ නිසා
ඔව් විමල් සමන්තුමා.
ලෝකවලට අනුව නැවතත් මං ඝනපූර්ණය නැහැ කියන එක කියනවා කරුණාකරලා සීනුව නාද කරන්න. තාමත් නැහැ. නෑ නෑ මම ඉන්නම්
සීනුනාද කරන්න
ස්ථාවර නියෝග වල එහෙම කියලා නෑ
සීනුනාද කරන්න නිශ්ශබ්දෙන්ද මේ ගණපූර්ණ සම්බන්ධයෙන් මම හිතන්නේ වාර ගන්න සම්බන්ධයෙන් ගැටලුවක් නෑ මේකේ ස්ථාවර නියෝග වල මම හිතන්නේ අපි සභාවේ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් මහින්දානන්ද
දිගින් දිගටම අද විපක්ෂය මේ විවාදයේ දරපු මතය අද මේ විවාදයේ දිගින් දිගටම කතා කරේ විපක්ෂය රජ ගොවීන්ට ජලය නිකුත් කිරීම පිළිබඳ. ඒ නිසා මොනම හේතුවකටවත් රජය තීන්දුවක් කරගෙන තිබෙන්නේ නැහැ. ගොවීන්ට ජලය දෙන්නේ නැහැ. විදුලිය නිෂ්පාදනය කිරීමට පමණයි ජලය පරිභෝජනය කරන්න කියලා භාවිතා කරන්න කියලා. ඒ නිසා වැරදි මතයක් සමාජගත කරලා මේ රටට වෙනස් පණිවිඩයක් දෙන්න විපක්ෂය උත්සාහ කරා. ඒ නිසා විදුලි බල ඇමතිතුමා පහුගිය දවස්වල ජලය නිකුත් කිරීම පිළිබඳ පැහැදිලි කරා. ඒ වගේම දිගින් දිගට ගියපු ප්‍රමාණයන් පිළිබඳ පැහැදිලි කරා. ඒ වගේම කිව්වා ගොවීන් 40% අස්වැන්න සම්පූර්ණයෙන් විනාශ වෙලා කියලා. ඒ සංඛ්‍යාලයකට සම්පූර්ණ බොරු. ඉතින් ඒ නිසා මේ වෙනකොට ගොවීන්ට වතුර නිකුත් කරලා ඒ තත්ත්වයේ අතත්තර පත් වෙලා තියෙනවා කියන එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. පුලස්සනේ සභාපතිතුමනි අම් මාතෘකාවට එන්න. අද අපි පිළිගන්න ඕනේ 20-22 වසර කියන්නේ නිදහසෙන් පසු දරුණුම ආර්ථික අර්බුදයකට මුහුණ දීපු වසරක් අපි. අපි දන්නවා පාස්කු ප්‍රහාරය, ඒ වගේම කොවිඩ් වසංගතය, ඒ වගේම නිවැරදි නොවන ගත්ත ආර්ථික තීන්දු නිසා 20-22 වසර ඉතාමත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න වසරක් බවට අපිට පත් වුණා. මේ ආර්ථික අර්බුදය මොනතරම් දුරට බලපෑවද කිව්වොතින් අපිට කිසිම ආයතනයක් ජාත්‍යන්තර මූල්‍ය හරඳුළු, ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව, එහෙම නැත්නම් කිසිම බැඳුම් කිසි මුදලක් කිසි කෙනෙක් රටට අපිට ණය ආධාර දෙන්න කටයුතු කරේ නැහැ. කුලසනේ සභාපතිතුමනි අපි ගත්තොතින් අපි අරගෙන තියෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර පරිණතවීමේ ව්‍යුහය මගේ ළඟ තියෙනවා. අපි මේ ගෙවන්න තියෙන ඒවා අපිට 2022 වෙනකොට US බිලියන 1000ක්. ඒ වගේම 25 වෙනකොට US බිලියන 650ක්. 2025 අවසන් වෙනකොට US බිලියන 1500ක්. 2026 අවසන් වෙනකොට US බිලියන 1000ක්. 27 අවසන් වෙනකොට US බිලියන 1500ක්. ඒ වගේම ආයෙ 23 වෙනකොට 1250ක්. ඒ වගේම 26 28 1250ක්. 26 24 1000ක්. 26 29 1400ක්. ඒ වගේම 26 24 නැවත 500ක්. ඒ වගේම 26 30 බිලියන 1500ක්. මේ ආකාරයේ විශාල ණය ප්‍රමාණයක් අපි ගත්ත ණය අපට ගෙවන්න තියෙනවා. ඒ නිසා තමයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීන්දුව කරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා දැන් අපි බලාපොරොත්තු වෙනවා සෙප්තැම්බර් මාසයේ වෙනකොට මේක අවසන් අධ්‍යයනයට ඇවිල්ලා අපිට නැවතත් ණය ප්‍රතියෝගිතකරණය කරලා මේ වැඩපිළිවෙල යථාර්ථයට පත් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. පසුගිය කාලයේ පුරා අපි මීට අවුරුද්දකට කලින් මීට මාසකට කලින් මේ රටේ තිබුණ තත්ත්වය වෙනස් කරමින් පසුගිය කාලයේ රජය ඉතාමත් හොඳ තීන්දුව ගණනාවක් ගත්ත මුලසනේ සභාපතිතුමනි. විශේෂයෙන් රාජ්‍ය බදු ආදායම අපි පිළිගන්න ඕනේ. රටේ මූලික ආදායම තමයි බදු ආදායම. අපේ රටේ ගත්තොතින් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.3%. ලෝක අනිත් රටවල ගත්තම 15-20%. ඒ නිසා බදු ආදායම වැඩි කිරීම සඳහා රජ තීන්දුව තාරණ ගණනාවක් ගත්තා. ඒ වගේම වියදම් සීමා කළා. ඒ වගේම ආනයන සීමා කළා. ඒ වගේම අමාත්‍ය දුර අඩු කරා. ඒ වගේම පාඩු ලබන ආයතන ප්‍රතියෝගිතකරණය යන ආණ්ඩු කටයුතු කරා. ඒ වගේම වංචා දූෂණ නැවැත්වීම සඳහා පනතක් ගෙනාවා. ඒ වගේම ඉන්ධන සහ විදුලිය සඳහා මිල සූත්‍රය ගෙනාවා. ඒ වගේම මහ බැංකු පනත ගෙනාවා. ඒ වගේම මුදල් අච්චු ගැස්වීම සම්පූර්ණයෙන් නතර කරා. මෙවැනි තීන්දුව කාරණා ගත්ත නිසා කුලසනේ සභාපතිතුමනි අපි කියන්න ඕනේ අද වෙනකොට 70%කට තිබුණ උද්ධමනය අද තනි ඉලක්කයකට අවිල්ල තියෙනවා. ඒ වගේම අපේ බිඳුවට තිබුණ සංචිත ප්‍රමාණය අද US බිලියන 3කට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 410ට තිබුණ ඩොලරය අද 310ට 300ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම 138කට තිබුණ පොලිය අනුපාතය අද 113කට ආසන්න ප්‍රමාණයකට අඩු වෙමින් යනවා. ඒ වගේම අද පැය 12ක කපපු විදුලි කප්පාදුව අද කිසිම පැයක් තියා තප්පරයක්වත් කපන්නේ නැහැ. ඒ වගේම තෙල් පෝලිං ගෑස් පෝලිං මේ සියල්ල නැති වෙලා තියෙනවා. ඒ වගේම ආනයන අපනයන පරතරය US බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් තිබුණා අද මේක 5කට අඩු වෙලා තියෙනවා. එවැකම සංචාරක ව්‍යාපාරය අද මෑත ඉතිහාසයේ අවුරුදු 5කට පස්සේ වැඩිම සංචාරකයන් මසකට ආපු සංචාරකයන් ප්‍රමාණය බවට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා අද ඊටම හොඳ තත්ත්වයකට විපක්ෂය මේක පිළිගන්නේ නැහැ. මොකද විපක්ෂය කැමති විදුලිය කපනවනම් විපක්ෂය කැමති ගොවින්ට වතුර දෙන්නේ නැත්නම් විපක්ෂය කැමති බඩු මිල ඉහළ යනවනම් විපක්ෂය කැමති නැහැ උද්ධමනය තනි ඉලක්කයකට එනවට විපක්ෂය කැමති නැහැ අපේ සංචිත වැඩි වෙනවට විපක්ෂය කැමති නැහැ ඩොලරය පහළ බහිනවට විපක්ෂය කැමති නැහැ පොලිය අනුපාතය අඩු වෙනවට. ඒ නිසා විපක්ෂය දිගින් දිගටම බලාපොරොත්තු වෙන්නේ මේ අර්බුදය වෙන පැත්තකට ගෙනියන්න. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ කෙටි කාලය තුල මේ ආර්ථිකය ඉතාම හොඳ තැනකට ගෙනෙලා තියෙනවා.
ඔබතුමා ඇත්තට විනාඩි දෙකක් කාලයක්.
ඉතින් ඒ නිසා මම දීර්ඝ වෙලාවක් ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්න තියෙන මුලස්සනේ සභාපතිතුමනි පසුගිය මේට වසරකට කලින් මේ රටේ තිබුණ ආර්ථික තත්ත්වයත් දේනිසාද සම්පූර්ණ මේක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයට හැමදාම කියන්නේ අර වෙනදා විදියට හිතන්නේ නැතුව හැම දෙයක්ම අපි අර පාඩු ලබන ආයතන ද ප්‍රතිയോഗිතකරණය කරන්න යනවා. ද අපි ගොඩක් වෙලාවට මේ දේශීය සම්පත් කියලා අපි ආරක්ෂා කරගන්න යනවා. හැබැයි රටේ මිලියන 22ක් ඉන්න මිනිස්සුගේ සල්ලි වලින් මේ ආයතන නඩත්තු කරනවා. මිලියන 900 ගාණක් වෙන මේ ආයතන නඩත්තු කරන්නේ. ඒ නිසා ඒ වගේ පාඩුව භාණ්ඩාගාරයට අරගෙන ඒ ආයතන ප්‍රතිയോഗිතකරණය කරන්න අද කටයුතු කරගෙන යනවා. ඒ නිසා අද නැවතත් මේට අවුරුද්දකට කලින් මේ බංකොලොත් වෙලා තිබ්බ රට ණය ගෙවා ගන්න බැරි වෙච්ච රට උද්දමනේ 70%කට ගිය මේ රට අද සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක සැප්තැම්බර් මාසයේ පස්සේ මේ ණය ප්‍රතිയോഗිතකරණය පළවෙනි වාරිකේමත් සමග අපි විශ්වාස කරනවා මේක සම්පූර්ණ වෙනත් අතකට යයි කියලා. මම මේට වැඩිය මගේ කාලය ගන්නෙ නැහැ. මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මිලඟට ගරු දයාසිරි ජයසේකර මන්තුම ඔබතුමාට විනාඩි 3ක කාලයක් ලැබෙනවා.
විනාඩි 3යි ලොකු දෙයක්. තුනක් අද ඉදිරියලා තියෙනවා. කරු මුලසරණ මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් කියන්න කැමතියි අපේ මහින්දරන් දලුත්ගමුගේ මැතිතුමයි තාම හොඳ ආර්ථික විග්‍රහයක් ගැන කතා කරා. මම ඉල්ලීමක් කරන්න කැමතියි මේ රටේ විනාඩි 3ක් තිබෙන නිසා මේ රටේ අතිවිශාල ප්‍රමාණයක් අපේ ඉන්නවා විශ්‍රාමික ප්‍රජාව. මේ අයට යහපාලන ආණ්ඩු යටතේ 2015 අවුරුදු 60ට වැඩි අයගේ
ලක්ෂ 15ක් උපරිමයට යටත් කරලා ඒ අයට දුන්නා බැංකු වලින් 115ක පොලි පෛසාතය. මේ පොලි පෛසාතය තුල ඇත්තටම රුපියල් ලක්ෂ 15ක් හොයාගන්නවා කියන්නේ බොහොම අමාරුවෙන් විසාම ගිය අය සමහරලාවට මහත්යයි නෝනයි විසාම ගියා නම් දෙන්නගෙම සල්ලි ටික එකතු කරලා ලැබිච්ච මුදල අරගෙන රුපියල් ලක්ෂ 15ට අඩුවෙන් දාලා සමහර අයගේ රුපියල් 10000ක් 15000ක් සමහරලාට මාසෙකට ආවා. මේ සල්ලි ටිකෙන් තමයි ඒ අය බෙහෙත් ටික ගත්තේ. මේ සල්ලි ටික තමයි ඒ අය සමහරලාවට එදිනදා වියදම් ටික පියෝගත්තේ. මේ වගේ අමාරු කාලවකවානුවක ගත කරපු අයගේ තත්ත්වය දැන් ආණ්ඩුව අපේ මහින්දාන දැමතුමා කියන දේ තාම හොඳට යනවා. දැන් මොකද කරලා තියෙන්නේ? ඒක කපලා 100%ට යනකම්. ලක්ෂ 15ට රුපියල් 115ක තිබිච්ච ඒ පොලි අනුපාතය 105කට 10කට අඩු කරලා ඒක දැන් දෙනකොට ඊට පස්සේ තවත් 109.5ක් අඩු කරලා 9.5යි ඇත්ත වශයෙන් හම්බෙන්නේ. ඊට පස්සේ ඒ ලැබෙන පොලියටත් ආපහු 105ක් කපනවා ආණ්ඩුවේ. එතකොට ඇත්ත වශයෙන් මේ අයට අද විශාල අර්බුදයකට ලක් වෙන්න වෙලා තිබෙන්නේ. ඉතින් මම ඉල්ලන්න කැමතියි ආණ්ඩුව මේ තරම් හොඳට කරගෙන යනවා නම් මේක කරුණා කරලා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ඉන්න මේ විශ්‍රාමික අපේ ආදරණීය වැඩිහිටියන්ට මේක අඩුම තරමේ රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කරලා මේ ගාන 115ක් ගෙවන්න අවශ්‍ය කරන කඩුවිදි කරන්න නැත්නම් පෞගිය කාලේ වගේ විශේෂයෙන් මේ රටේ වැඩිහිටියන් වෙනුවෙන් කල්පනා කරලා මේ ආණ්ඩුව 115ක ප්‍රමාණය තියන්න. මොකද අද විශාල වශයෙන් මේ කඩා වැටලා ඒ ගන්න ප්‍රමාණයටත් 100ක 5ක බද්දක් ගාලා තමුන්නාන්සලා විශාල හිරිහැරයකට ඒ අයව ලක් කරලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලන්න කැමතියි විශේෂයෙන්ම මේ ක්‍රියාදාමය ආණ්ඩුවෙන් කරුණා කරලා මේක ඉස්ස කරන්න කියලා ඉල්ලන්න කැමතියි පළවෙනි. ඒ වගේම දැන් මහජන බැංකුවේ ලබලා දුන්න ගත්ත ලෝන් වලට නැත්තම් අරගෙන තිබෙන ණය වලට 108ක ප්‍රමාණයදි ගත්ත ණය 106ට ගත්ත ණය ඒවා දැන් හිමීට 113ට වැඩි කරයි කියලා ලිපි ඕනෝ. දැන් ඊළඟට ලබ ගිය සතියේ වල දුන්නා ඒක 115 කරලා. මං ඊළඟ කැමති ආණ්ඩුවෙන් ආණ්ඩුව ඊටම හොඳට කරනවලු. ඊළඟට රාජ්‍ය ආදායමත් වැඩිලා තියෙනවා බදු ගහලා වැඩි වෙනින්. ඒ නිසා මේ අහිංසක මිනිස්සු මේ රටේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ 106ට 108ට ගත්ත පොලි පරිසතේට 115 දක්වා වැඩි 13 දක්වා වැඩි කරන්නේ නැතුව අඩුවතර මේ
කාලය අවසන්
කියන්නේ ඒ විතරක් නෙමෙයි කරු මුලසන මන්ත්‍රීතුමනි අවසන් වශයෙන්
ඊළඟට
අශෝක අවිසි ගොඩක් කතා කරන්නේ නැහැ මේ කට්ටියක් නැහැ ගොඩක් ඒකින්ද මට විනාඩියක් දෙන්න. ඒ නිසා මම ඉල්ලන්න කැමති
කරු අශෝක අබේසිංහ මන්ත්‍රී ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම මූලාසනයේට ඔබතුමාගේ කාලය අවසන් වැඩිපුර විනාඩියක් ලබා දීලා තියෙනවා ඔබතුමාට. ඔබතුමාට වැඩිපුර විනාඩියක් කාලය ලබා දීලා තියෙනවා. දැන් අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි අද මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව පිළිබඳ විවාදයේ අවස්ථාවේදී ආණ්ඩුව නියෝජනය කරන මොකක් කතිකයන් විශේෂයෙන්ම
ඔව් විමල් විලාස මන්ත්‍රීතුමා
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ ඝනපූර්ණයේ මේ සභාවේ නැහැ. ඒ නිසා කරුණාකර සීනුවනාද කරලා ඝනපූර්ණය විනාඩි 5ක් තුල ඔබතුමා ඉස්සෙල්ලා කියලා තිබ්බ මේ ඒ ප්‍රශ්නේ මතු කරපු මන්ත්‍රීවරයා සභාවේ නැති නිසා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. එහෙම කතාවක් ස්ථාවරණිය ඕගොල්ලෝ නෑ.
නෑ ඔබතුමා.
මේ මතාව කොහෙද තියෙන්නේ? ඒ නිසා බොරු කියන්න එපා. මේ වෙලාවේ විනාඩි 5ක් ඇතුළත ඝනපූර්ණේ හැදුන්නේ නෑ. හරි ඒක කමන්නේ නෑ. දැන් ඔබතුමා සීනුවනාද කරන්න.
සීනුවනාද කරන්න. අනේ ගණපුරණ සම්පූර්ණයි. මීළඟට ගරු අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා මුතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලස්සනට පැමිණෙනවා.
Order please. Garu Ashok Abesingha Mantuma.
Garu Mulasarana Mantumani. අද මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇති වෙන අවස්ථාවේදී දැන් කීප වතාවක්ම ඝනපූර්ණයේ පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. එසේ වෙතත් රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරු රට යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන්න විශේෂයෙන්ම යම් යම් පැහැදිලි කිරීම කරා. මේ වන විට රට යථා තත්ත්වයට පත් වීම කෙසේ වෙතත් ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් නම් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාගේ පක්ෂයේ අයත් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. රට කෙසේ වෙතත් පසුගිය වසරේ අපේ රටේ ආර්ථික වර්ධනය -7.8%. මේ වන විට අපේ රට ඉතාම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පාමින් ඉදිරියට යනවා. මේ පළවෙනි කාර්තුවේ අපේ ආර්ථික වර්ධනය -11.5%. මෑත කාලයේදී -11.10% එහා පැත්තේ ගියේ නැහැ ආර්ථික වර්ධනය ඍණ වශයෙන්. ඉතින් විශාල වශයෙන් ආර්ථිකය මේ වෙනි විට හැම අංශයකින්ම දැන් පසුගිය වසර ගත්තාම පළවෙනි කාර්තුව පසුගිය වසරේ කෘෂිකර්මයේ යම්කිසි ප්‍රගතියක් මේ පළවෙනි කාර්තුවේ ලැබලා තියෙනවා. පසුගිය වසරේ -4% තිබිච්ච එක -0.8% බවට පත් වෙලා තියෙනවා. නමුත් කර්මාන්ත අංශය පසුගිය වසරේ -3.7% පළවෙනි කාර්තුවේ තිබුණේ මේ වන විට 23.4%. -23.4%කින් ආර්ථික සංකෝචනය වෙලා තියෙනවා කර්මාන්ත අංශය. ඒ වගේම සේවා අංශයත් පසුගිය වසරේ -1.8%ක් තිබුණා පළවෙනි කාර්තුවේ මේ වන විට -5% බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙන මේ ආර්ථිකය අපි දැක්කා ගිය පාර්ලිමේන්තු කාලයේදී 2015 දානේ මේ කාලයේදී ආර්ථික වර්ධනය 2.8% කියලා විශාල වශයෙන් එවකට හිටිය විපක්ෂය මේ රජයට මේ දෝෂ ආරෝපණය කළා. නමුත් අද වෙන විට පසුගිය වසරේ -7.8%, මේ වසරේ -11%, දැන් අපේ පළවෙනි කාර්තුවේ 11.5%, පුරෝගතණයක් තියෙනවා. මේක -4%ක් පමණ වෙනවා වසර අවසානයේ කියලා. වසර අවසානයේ -4%ක අඩු ආර්ථික වර්ධනයක් වෙන්න නම් මේ කාර්තු දෙකවත් අඩු ගානේ ධන තත්ත්වයට පත් වෙන්න ඕනේ. ඒකෙම එසේ වෙයිද කියන එක විශාල වශයෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ කර්මාන්ත අංශයේ විශේෂයෙන්ම 23.4%ට බලපාලා තියෙනවා ඉඳිකිරීම් අංශය -38.3%. ඉඳිකිරීම් අද ඉඳිකිරීම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ ප්‍රශ්නෙට මූණ දෙන්නේ කොහොමද? අද මහ බැංකුවසලට ගිහිල්ලා ඕන දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. මම දැක්ක ඊයේ පෙරේද ඉන්දිකිරීම් ක්ෂේත්‍රයේ විදේශ ආයෝජකයන් සහ ලංකාවේ අය සමග පැවති සාකච්ඡාවකදී වර්තමාන ජනාධිපතිතුමා කියනවා ඔවුන්ගේ සුපුරුදු විලාසය අනුව ඔවුන් කිව්වා වැලිකඩ බන්ධනාගාරයේ සහිත තියෙන ඉඩම ඉතා වටිනා ඉඩමක්. අපි දැන් ඒක ආයෝජකයන්ට ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒක වෙන තැනකට අරන් ගියලා. ඉතින් දැන් මේ ආර්ථිකය ගෙනියන්න යන්නේ රටේ තියෙන වටිනා ඉඩම් වටිනා දේපල පිටරට විකුණමින් කියලා කවුරුත් ඒක දන්නවා. වර්තමාන ජනාධිපතිතුමාගේ ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නේ ඒ විදිහට. කොහොම වුණත් පතල් කැණීම් අංශයේ -45.7%කින් කඩාන වැටලා තියෙනවා. ඉඳිකිරීම් අංශයේ -3.38%කින් කඩාන වැටලා තියෙනවා. ඉතින් මේ පසුබෑමට විශේෂයෙන්ම හේතුව සම්පූර්ණයෙන් සමස්ත නිෂ්පාදන කර්මාන්ත නිෂ්පාදන මේ කාර්තුවේ 14.2%කින් කඩාගෙන වැටලා තියෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ මධ්‍ය වාර්තාව අනුව අපනයනත් මේ පාර ඉතා විශාල ලෙස කඩාවැටලා තියෙනවා. ඇඟලුම් අපනයන විතරක් 10.7%කින් දල දේශපාල සාපේක්ෂව 10.7%කින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ රටේ කොහොමද අපි කියන්නේ රට ඉදිරියට යනවා කියලා. ආණ්ඩුව හැම වෙලාවෙම කියනවා රාජ්‍ය ආදායම් වැඩි කරගන්නවා කියලා. රාජ්‍ය ආදායම් වැඩි කිරීම මේ මධ්‍ය වාර්තාව අනුව තියෙනවා. රජයේ බලාපොරොත්තු වෙනවා 2023 වසරට රාජ්‍ය ආදායම බිලියන 3400ක්. ඒතකොට පළවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය ආදායම කොහොමද ලැබිලා තියෙන්නේ? රේගු ආදායම් ලැබිලා තියෙන්නේ. රේගු ආදායම බිලියන 1220ක් බලාපොරොත්තු වෙන එක බිලියන පළවෙනි කාර්තුව ඇතුළත මාස 6 ඇතුළත බිලියන 268යි ඇවිල්ලා තියෙන්නේ. ඒක 121.9%. එතකොට සුරාබදු ආදායම බිලියන 526ක් බලාපොරොත්තු වෙනවා. බිලියන 58යි ලැබිලා තියෙන්නේ. ඒක ඒ සමස්ත බලාපොරොත්තු වෙන ආදායමෙන් 11%යි. ඒ වගේම වැට් ආදායම බිලියන 796ක් බලාපොරොත්තු වෙනවා. හම්බෙලා තියෙන 230යි. ඒ බලාපොරොත්තු වෙන ඒක සමස්ත ආදායමෙන් 128ක් වෙනවා. ඒ වගේම සමාගම් බදු සහ පුද්ගල ආදායම් බදු බිලියන 895ක් බලාපොරොත්තු වෙනවා මේ 2023 වසරට මොවුන් තාම ලැබිලා තියෙන්නේ මේ මාස අයට 313යි ඒක 135ක් මේ සමස්ත ගත්තාම මේ බිලියන 3400න් මේ පළවෙනි මාස අය තුළ ලැබිලා තියෙන බිලියන 869යි ඒක තවත් බිලියන 2500ක් ඉදිරි මාස අය තුළට එන්න ඕනේ ඉතින් මේක ලැබෙයිද එතකොට මේ මාස 6ට එතකොට රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ආදායම ලැබෙන්නේ නැති වුනහම කුමක්ද සිදු වෙන්නේ රාජ්‍ය ආදායම ලැබෙන්නේ නැති වුනහම මේ මේ රජයි ජාත්‍යන්තර මූල්‍ය අරමුණට දවා දීලා තියෙන පොරොන්දු විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා මම දැක්කා පසුගිය දිනක මේ රටේ කතික ආචාර්යවරේ ආර්ථික විද්‍යාව පිළිබඳ දේශීය ණය ප්‍රතිවගත කිරීම දෙවෙනි අධ්‍යයනයකට යෑම වයිමාටවත් වළක්වන්න බෑ කවුද මේ කියන්නේ ශාන්ත ජයරත්න ආර්ථික විශේෂඥවා කියනවා දේශීය ණය ප්‍රතිගත කිරීම දෙවෙනි අධ්‍යයනයට යම වයිමටවත් වළක්වන්න බෑ කියලා මම දැක්කා දැන් මේ අපේ මේ දුරකථනයේට ඇවිල්ලා තියෙනවා මේ ඇලර්ට් එකක් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කෙරුවා කියලා EPF එක සේවක අර්ථසාධ සහ සේවක භාරකාරබල ප්‍රතිගත කිරීමේදී 9%ක පොලියක් දෙනවා කියලා දිගටම 2038 වෙනකම් 9.1%ක පොලියක් දෙනවා කියලා එදා පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කරද්දී කිව්වා හැබැයි දැන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරලා තියෙනවා 2023 ඉඳන් 2026 දක්වා අවුරුදු 4කට වමනක් 9%ක් ලබා දෙනවා කියලා. හැබැයි එතනින් එහාට කීයක් දෙනවද කියලා ඒක නැහැ. මේ මේ අද දැන් අපිට ආවා මේ 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 කෙටි පණිවිඩයක්. ඉතින් එතකොට නැවත වරක් මේ මේ ජනතාව රවට්ටන්න යන්නේ ප්‍රතිවගත කිරීම කියලා මේ කවුරුත් බලාපොරොත්තු ලෝකයේ රටවල් වල මේ වගේ ආර්ථික අර්බුදවලට වැටිච්ච රටවල් වල මෑත ඉතිහාසයේ රටවල් 20ක් ගත්තාම ඒ රටවල් 20ම ඒ ආර්ථික අර්බුදයට වැටිච්ච රටවල් කිසිම රටක් දේශීය ණය ප්‍රතිවගත කිරීමකට ගියේ නැහැ. නමුත් දේශීය ණය ප්‍රතිවගත කිරීමට දැන් මේ ශ්‍රී ලංකාව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ග්‍රෙනඩාව. ග්‍රෙනඩාව කියන රට පමණයි මේ මේ විශ්‍රාම පාර්ශ්වයේ තියෙන අරමුදල් වලින් මේ ප්‍රතිවගත කිරීමට ගිහිලා තියෙන කිසිම රටක් එහෙම ගිහිල්ලත් නැහැ. ඉතින් එහෙම තියෙද්දි මේ රටේ මේ අහිංසක ලක්ෂ 24ක් වෙන මේ වැඩ කරන ජනතාවගේ එම මුදල් වලට කරන්න යන දේ පිළිබඳව අපි විපක්ෂයේ
විදිහට
රටේ ජනතාව දැනුවත් කිරීමක් කළා. ඒ පිළිබඳවත් අපි කියන ආණ්ඩුවට විශේෂයෙන්ම මේ පිළිබඳ වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ වෙනස් කිරීමට යම් කිසි වැඩසටහනක් ගන්න. මොකද ජනාධිපතිතුමා ඊයේ පෙරේදා කිව්වා පාර්ලිමේන්තුව හරහා තමයි මේ ණය ප්‍රතිවගත කිරීම ගැන කතා කරන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තුව හරහා කියලා. ඒ එහෙම කියන්න මම හිතන්නේ හේතුව දැනටත් අධිකරණයට ගිහිල්ලා තියෙනවා මේ ණය ප්‍රතිවගත කිරීමට විරුද්ධව. ඒකින්ද අධිකරණයට යම් කිසි බලපෑමක් කිරීමට දෝ මෙහෙම කියන්නේ කියලා අපිට මොකද අධිකරණයෙන් යම් කිසි තීන්දුවක් ලබා දෙයි. ඒ තීන්දුව ගැන බලපෑමක් කිරීමටද ජනාධිපතිතුමා කිව්වේ පාර්ලිමේන්තුව හරහා තමයි මේ සියල්ලම අපි කරන්න කියන එක. මොකද මේ ඒකට විශේෂයෙන්ම මූල්‍ය විශේෂඥයන් මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ දැනට බැංකුවල අක්‍රීය ණය දැනට 113ක් බවට වැඩි වෙලා තියෙනවා. ඉතින් අක්‍රීය මේ මේ තත්ත්වය වැඩි වෙලා තිබුණේ නැහැ බැංකුවල. ඉතින් මේ තත්ත්වය තුළ බැංකුවලටත් යම් කිසි බලපෑමක් සිද්ධ වෙයිද? මොකද මේ ණය ප්‍රතිවර්ත කිරීමේදී සංවර්ධන බැඳුම් කර සහ මේ ජාත්‍යන්තර ස්වයිරිත බැඳුම් කරවලි 130ක් අපාහැරීමක් ගැන කතා කරනවා. 130ක් කියන්නේ බිලියන 17ක් පමණ. මේ කපා හැරීම තුළ බැංකුවලට යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශ ණය ප්‍රතිවගත කිරීමේදී ඩොලර් බිලියන 14ක හැයා කට්ටයක් බලාපොරොත්තු වෙනවා රට ශ්‍රී ලංකාව. ඩොලර් බිලියන 14ක හැයා කට්ටයක්. ඩොලර් බිලියන 14ක හැයා කට්ටයක් කරුවොත් කරලා ඊට පස්සේ නැවත බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 20ක් ණය ගන්න. එතකොට ඩොලර් බිලියන 14ක් කපා හැරලා ඩොලර් බිලියන 20ක් ගත්තාම තවත් ඩොලර් බිලියන 6ක මේ ණයක් තවත් අපිට ණය කලඹට එකතු වෙනවා. අද වෙද්දී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 27ක් පමණ වෙනවා. කෝටි 27 ලක්ෂයක් පමණ වෙනවා. දැන් අපි දැක්ක පසුගිය දින මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා විසර්ජන සංශෝධන පනත. ඒකෙන් ට්‍රිලියන 9ක් මේ වසර තුල තවත් දේශීය ණය ට්‍රිලියන 9ක් ගන්න යනවා. එතකොට දැන්ට ට්‍රිලියන 27ක් තියෙන ණය ප්‍රමාණයට තවත් ට්‍රිලියන 9ක් එකතු වුණොත් සමස්ත ණය ප්‍රමාණය කීයක් වෙනවද? 27යි 9යි 36ක්. එතකොට ට්‍රිලියන 36ක් මේ වසර අවසානයේදී ණය ප්‍රමාණය බවට පත් වෙනවා. අද වෙද්දී එක් පුද්ගලෙක් 13,50,000ක් වමන ණයයි. එහෙම වුණොත් සාමාන්‍යයෙන් මේ වසර අවසාන වෙද්දී ඒක පුද්ගල ණය 19,00,000ක් වමන වෙනවා එක් පුද්ගලෙක. ඉතින් මේ ණය අරන් අරන් මොකද්ද මේක ණය අර්බුදයකට හිර වෙලා ඉද්දි ණය විශාල වශයෙන් ණය ගෙවා ගන්න බැරුව තියෙද්දි තව තවත් ණය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ කුමක් නිසාද? මට හිතෙනවා මම හිතනවා ලබන වසරේ මැතිවරණ වසරක් මේ මැතිවරණ වසර තුර යම්කිසි සහන ලබා දීම ඊළඟ අයවැයෙන් යම්කිසි සහන ලබා දීම සඳහා එක්කෝ මේ ජනතාවට එහෙම කියේද මේ ණය ගන්න කියන එක අපිට යම්කිසි ගැටලුවක් වෙනවා. මම පාර්ලිමේන්තුවේදී මේක අහපුවාම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා නෑ ණය ප්‍රතිහෝගත කිරීමට අදාළ වැඩසටහන සඳහා තමයි මේ ට්‍රිලියන 9ක් ණය ගන්න අපි අනුමත කරන්න කියලා. ඉතින් ඒ ගැන ඒ කිසිම ඒ විසර්ජන සංශෝධන
කාලණන් අවසන්
පනතේ ඒ සඳහන් වෙලා නෑ. ඒ නිසා අපි කියනවා මේ ණය ගැනීම වහම නතර කරන්න. ඒ වගේම මේ මේම ආර්ථික වර්ධනය වැඩි කිරීම සඳහා වැඩි පිළිල සකස් කරන්න කියලා විශේෂයෙන් රටින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ රජය අද වසර මැද මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරාම මේ පෞගිය මාස 6 තිස්සේ මේගොල්ලෝ ගෙනිච්ච මාධ්‍ය සම්දර්ශනවල ඇත්ත එළි වෙලා තියෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසයේ 30 වෙනිදා දක්වා ආර්ථික වර්ධන වේගය -11.5%. දැන් ඒගොල්ලෝ කියනවා දැන් මුදල් රාජ්‍ය ඇමති කිව්වා ගිය අවුරුද්දේ අගභාගේ 12යි ගානට ගිය එක තමයි අඩු කරගත්ත කියලා. හැබැයි මම කියන්න කැමතියි මේ මූල්‍ය වාර්තාව අනුව ගිය අවුරුද්දේ රාජ්‍ය ආයතන 52කින් අලාභය බිලියන 144ක මේ අලාභය ලබද්දී මේ වසරේ ඒව ලාභ ලබලා තියෙනවා. විශේෂයෙන්ම සෝරි ගිය අවුරුද්දේ බිලියන 859ක් අලාභ ලබද්දී මේ අවුරුද්දේ බිලියන 144ක් ලාභ ලබද්දී තමයි මේ ඍණාගයක් ගන්න. දැන් උද්දමනය අඩු වෙලා කියලා කියනවා. දැන් උද්දමනය අඩු වුණා නම් ඇයි මේ මෙච්චර මේ බාල බෙහෙත් වල මිල වැඩි වෙලා තියෙන්නේ? එහෙනම් කරන් බිල මෙච්චර වැඩි කරලා තියෙන්නේ කොහමද? බඩු මිල අඩු වෙලා නැත්තේ ඇයි? ළමයි ටියුෂන් යන්නේ නැත්තේ නෑ. ළමයි ලක්ෂ දෙකක් ඉස්කෝලේ යන්නේ නෑ. එතකොට කොහොම මේ උද්දමනේ අඩු වෙලා ඔක්කොම හරි පාර යනවා නම් මේ ටික තියෙන්න එපා. හරිද? හැබැයි ඒ විතරක් නෙමෙයි මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් පෞගේ දවස් ටිකේ බදු ගහලා කරන් බිල වැඩි කරලා බාල බෙහෙත් දීලා මිනිස්සු මරලා වල පල්ලටම දැම්මා. ඒ විතරක් නෙමෙයි දැන් ඊයේ පෙරේද ආයි වතුර බිල වැඩි කරලා ඒ වල වහලා දැන් සීල් කරලා තියෙන්නේ. දැන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි අපි පැහැදිලිව කියන්න ඕන මේක තියෙන අසාධාරණේ බලන්න. අපි වතුකරේ ජනතාවට මේ වතුර බිල් මේ වැඩි නොකරපු එක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. ඒක කරන්න ඕනේ. හැබැයි ඒක කරේ මේ ජල සම්පාදන ඇමතිවරයා වතුකරේ ඇමතිවරයා කියනද? එතකොට කො මේ කොළඹ නගරයේ ජීවත් වෙන මේ නාගරික වතු නිවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ වතුර බිල් වලට මොකද කරන්නේ? දැන් කරන් බිල වැඩි කරාම කොළඹ නගරයේ කොළොන්නාවේ මේ වතු නිවාසවල ජීවත් වෙන මිනිස්සු දවසර ලයිට් දෙකයි පත්තු කරන්නේ. දැන් ඊයේ මට එක්කෙනෙක් කිව්වා සර් අපි ඔක්කොටම ගෙදර ඔක්කොම එකට එකතු වෙලා මේ හෙළුවෙන් එකට තමයි නාන්න වෙන්නේ කියලා ඉවරලා. ඒ මට්ටමට දැන් වතුර බිල වැඩි කරලා තියෙන්නේ. මොකද හේතුව දැන් තමන් හම්බ කරන ආදායමෙන් කරන් බිලටයි වතුර බිලටයි වෙන් කරලා තමයි ඉතුරු සියල්ල කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරන්න කැමති විශේෂයෙන්ම ජනාධිපතිතුමා 2015දී 105කට වැඩි මනාප ප්‍රමාණයක් කොළඹ නගරයේ ජනතාව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දුන්නා. ඒකෙන් වැඩිම ඡන්ද ගන්න එතුමට හම්බුනේ කොළඹ 115 කොළොන්නාවේ ජීවත් වෙන මේ නාගරික වතු නිවාසවල ඉන්න ජනතාව. එතුමට රැස්වීම තිබ්බේ, කාර්යාල ගැහුවේ, කට් අවුට් දැම්මේ. එතුමා පිළිගත්තේ මේ කොළඹ නගරයේ ජනතාව. එතකොට ඇමතිවරයා වතුකරයට ඒක ලබා දෙනව නම් කොළඹ නගරයේ ජනතාවටයි ලබා දෙන්නේ නැත්තේ. ඒ නිසා කොළඹ නගරයේ ජනතාවගෙන් පරිගැණීමේ උමනාවක් තියෙන්නේ. පෞගී මැතිවරණ ඡන්ද දුන්නේ නැහැ. මේ සමග ජන බලවේගයට තමයි ඡන්ද දුන්නේ කියලා. ඒ නිසා මේ නාගරික වතු නිවාසවල ජනතාවගේ වතුර බිල් සම්බන්ධව වතුකරයට දුන්නා වගේම කොළඹට ලබා දිය යුතුයි. කොළඹට ලබන්න දුන්නොත් ඒ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම කොළඹ නගරයේ වතු ජනතාව අරගෙන මහපාරට බහින්න ලෑස්ති කියන එක අපි පැහැදිලිව කියනවා. මොකද අපිට වාක්කීමක් තියෙනවා. නායකතුමාගෙන් පස්සේ මම කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනියා. මේ වතු නිවාසවල ජනතාව අපිට ඡන්ද දුන්නේ වුණ නියෝජනය කරන්න. දැන් කොවිඩ් කාලේ ගෝඨාභය ආණ්ඩුව බඩු බෙදද්දී ආධාර ලබා දෙද්දී මේ කොළඹ නගරයේ ඉන්න මහල් නිවාසවල ජනතාව ලොක් කරගෙන හිටියා දුන්නේ නැහැ. පලිගන්න. ඒ වගේම ඔවුන් අවුරුදු 40ක් පදිංචි වෙච්ච තැන්වල ඉඳලා බලෙන් අරන් ගිහිල්ලා ෆ්ලැට් වල දැම්මා. ඒ ෆ්ලැට් වලට ඔප්පු දෙන්නේ නැහැ. ඇයි? පලිගන්න. ඒ වගේම තමයි මේ වතුර බිල ඔවුන්ට දරා ගන්න බෑ. කරන් බිලටයි බදු බරටයි උඩින්. ඒ නිසා ඔවුන්ට ලැබෙ ලබා දිය යුතු සහනය ලබා නොදීම අනිවාර්යයෙන්ම ඔවුන්ගේ පරිගණීම සඳහා කරන්නේ. එහෙම පරිගන්න ඕන නම් දිගින් දිගටම ඒ ජනතාව එක්ක මහපාරට එන එක අර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා බුද්ධියංශ දාලා හොයන්න ඕනේ නැහැ. ඔන්න ප්‍රසිද්ධියම කිව්ව හොඳේ. කැබිනට් අමතිවරයෙක් ඉන්නව මෙතන. කැබිනට් එකේදී කියන්න අපි කිව්වයි කියලා ඉවරලා. හොඳේ. අනිවාර්යෙන් එනවා. ඉතින් ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මෙහේ ඔක්කොම කයියවල් ගැහුවට කඩපිලට ගියාම පොලට ගියාම මිනිස්සු ජීවන ජීවිතය ගැන බලා ගන්න පුළුවන්. එළවලු දෙකක් එක්ක කාපු මිනිස්සු අද හොදී බතු එක්ක වේල් දෙකයි කන්නේ. හරිද? පොදි බතු එක වේල් දෙකයි කන්නේ. ළමයි ලක්ෂ දෙකක් මේ ඉස්කෝලේ යන්නේ නැහැ. ඒතර අවුරුදු පහක් මෙහෙම ගියොත් එහෙම මේ ලක්ෂ 10ක් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. එතකොට මොන වගේ ජන සමාජයක්ද මේ රට තුල නිර්මාණය වෙන්නේ? ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති ණය ගෙවන්නේ නැතුව මාධ්‍ය සම්දර්ශන දාලා බඩු මිලක් අඩු වෙන්නේ නැතුව දැන් අපේ ඇමතුමා ඉන්න ඔබතුමාට නෙමෙයි කියන්නේ. හරිද? අපිට බිත්තරයක් හොයාගන්න එකක් දැක් කප්පරයක් බරක් දාන්න වෙලා තියෙනවා. විතරයක් හොයා ගන්න. හරිද? ඉතින් ඒ නිසා ඒ තත්ත්වෙට පත් කරලා තමයි මේ ඔක්කොම කතා ටික කියන්නේ. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තියෙනවලු. මේ මූල්‍ය බලය තියෙනවා ණය ගන්න. දැන් ගිය සතියේ දාලා තිබ්බ පාර්ලිමේන්තු සතියේ බිලියන 9000ක් ණය ගන්න. දැනටම අපි ඩොලර් බිලියන 83ක් ණය අරගෙන ඒ ණය ගෙවන්න බැරි හින තමයි අපේ ආර්ථිකය කඩන් වැටුනේ. ඒ මදිවට මිලියන බිලියන 9000ක් මිලියන 90000 ණයට ගන්න. දල වශයෙන් ඩොලර් බිලියන 28ක් ණයට ගන්න. මම දැක්ක මේ ළඟදි කොහෙද ජනාධිපතිතුමා කියනවා අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83යි කියලා. ඒ කියන විදිහම තේරෙනවා දෙන්න හදන්නේ තව ගානකට කියලා. එතකොට ආණ්ඩුවේ වියදම් සීමාවත් බිලියන 9000කින් වැඩි කරලා තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවට තාම කියලා නැහැ ඒ ණය ගන්නෙ මොකටද? වියදම් කරන්නෙ මොකටද කියලා. කොහෙන්ද ගන්නෙ? කාගෙන්ද ගන්නෙ? මොකද්ද පොලි අනුපාතය කියන එක මේ පාර්ලිමේන්තුවට දැනුම් දීලා නැහැ. ඒ නිසා අපි තාම පැහැදිලිව කියන්න ඕන.
කරුමන්තුමා කාලය අවසන්.
විනාඩි දෙකක් දෙන හර්ෂන් රාජකාරණමන්තුමා දෙනවා. එතුමයි කාලෙන්. ඉතින් ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි අපි තාම පැහැදිලිව කියන්න ඕන මේ දැන් මේ පාර්ලිමේන්තුව එතුමාලාට ඕන වෙලාවට මූල්‍ය බලය තියෙන තැන. දැන් මම ඊයේ පෙරේද කියනවා මේ පාර්ලිමේන්තුවේ ණය රිස්ට්‍රක්චරින් ගැන පාර්ලිමේන්තු උපදෙස් ප්‍රමණය අවශ්‍ය කිරවලා. ඒ අධිකරණයට බලපෑම් කරන්න නම් පාර්ලිමේන්තු ඕන. හැබැයි මේ අයවැයෙන් වෙන් කරපු පාර්ලිමේන්තු අයවැයෙන් වෙන් කරපු බිලියන 10 දුන්නේ නැහැ මේ ඡන්දෙ තියන්න. ඇයි? ඡන්දෙට බයයි. එතකොට පාර්ලිමේන්තුවට මූල්‍ය බලය කොහෙද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඉස්සර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා තමයි හැමදේම කරුවේ. දැන් මොකද කරන්නේ? මහා දවාල ගිහිල්ලා විකුණනවා. ඉස්සර පිටරට අය ඇවිල්ලා අපෙන් ඉල්ලන්නේ. දැන් ළඟට ගිහිල්ලා විකුණනවා. අදානිගේ දෙපතුල ගාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා මොනවද වික්කේ කියලා තාම දන්නේ නැහැ අපි. තාම පාර්ලිමේන්තුවට කියලා නැහැ. මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තියෙනවලු. ඇයි? අධිකරණයේ තීන්දුවක් ආවත් කියලා ඒකට බලපෑම් කරන්න පාර්ලිමේන්තුව ඉස්සරහට දානවා. හැබැයි ඡන්දකල් දාන්න පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය අදාළ නැහැ. විකුණන්න පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය අදාළ නැහැ. ඒ නිසා මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් මේ ඍණ 11.5ක් වෙලා තියෙන්නේ. මේ පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 1122.6ක් ණය අරගෙන ණය ගන්නයි විකුණන්නයි විතරයි දන්නේ. ඒ නිසා ණය අරගෙන මහා භාණ්ඩාගාර සංචිතය වැඩි කරලා ණය අරගෙන මේ උද්දමනය පල්ලෙහා වුණා කියලා පෙන්නලා ණය අරගෙන ආර්ථිකය හොඳයි කියලා පෙන්නලා ණය අරගෙන තවදුරටත් බංකොලොත් භාවයේ කරාම වල පල්ලටම තමයි ඇදගෙන යන්නේ. ඒ නිසා තමයි උද්දමනය අඩු වුණාට බඩමිල අඩු වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවතත් මම අවසාන වශයෙන් කියන්න කැමති ජනාධිපතිතුමාට කවුරු හරි අහන් ඉන්නව නම් ගිහිල්ලා කියන්න කොළඹ නගරයේ නාගරික වතු නිවාසවල ජනතාවගේ කොළොන්නාවේ නාගරික වතු නිවාසවල ජනතාවගේ දෙහිවල නාගරික වතු නිවාස ජනතාවගේ වතුර බිල් වලට වතු කරේන ලබා දුන්නු සහනය ලබා නොදුන්නොත් මේ කොළඹ නගරයේ වතු නිවාස ජනතාව එක්ක පාර්ත බහිනවා. මොකද ඔවුන්ට දැන් දරුවෝ ඉස්කෝලේ යවන්න බෑ. කන්න විදියක් නෑ. මේ දරුවන්ගේ අනාගතය ගැන පැහැදිලි මේකක් නැහැ. විදුලි බිල ගෙවා ගන්න බෑ. උද්දමනේ ඉහිලා ගිහිල්ලා වතුර බිල මිලන මේ ඉහිලා ගිහිල්ලා. ඒ නිසා නැති වෙන දෙයක් නැති මිනිස්සු ටිකක් මේ අය. ඒ නිසා ඒ ජනතාව එක්ක පාර්ත බැස්සහම තේරෙයි. ජනාධිපතිතුමා දන්නවා කොළඹ නගරයේ ජනතාවගේ හයිය. ඒ හයිය පෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට අනතුරු වැගවීම කරන බව ප්‍රකාශ කරමින් මම කතා අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හර්ෂන් රාජකමල මන්තුමා
බොහොම ස්තුතියි. මුලාසන ආරෝඪකරු මන්ත්‍රීතුමනි දැන් මේ අපේ රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය දිහා බලනකොට දැන් අනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙලා මුදල් අමාත්‍යාංශය බාර අරගෙන දැන් එතුමාගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ ආර්ථික ප්‍රතිපත්තීන් හදන්න කොහොමද මේ ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය තමයි හදන්නේ. දැන් මේ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිපත්තීන් එක්ක. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන විදිහට වෙනස් කරන්නේ එතුමාට වාසිදායක වෙන තත්ත්වයකට පත් කරන්න ඉදිරි ජනාධිපතිවරණය දියා. හැබැයි ඒ කියන්නේ මේක තාවකාලික පැලැස්තර තමයි මේ හැම දෙයක්ම කරන්නේ. දැන් අපි ගත්තොතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳව දීර්ඝකාලීනව මේ එක 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 අවස්ථාවකදී සිදු කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊළඟ අවුරුද්ද කොහොමද පන්නගන්නේ? ඊළඟ අවුරුද්ද පන්නගන්න විදිහට ණය ප්‍රතිව්‍යුහගත කරනවා. එතකොට දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගත්තාම තාම අසාධාරණ විදිහට වැඩ කරන ජනතාවගේ EPF එකට ETF එකට පමණක් සීමා කරලා, එහෙම නැත්නම් මේ රටේ ධනවත්ම පෞද්ගලික ආයතන වලට ඒ පෞද්ගලික ආයතන බැඳුම්කර වලට ලබා දුන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්, ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ අයව එතනින් යම් ආකාරයේ හේතුවක් හින්දා අපි කවුරුත් දන්නවා ඒ අයව බේරගෙන තියෙනවා. හැබැයි අහිංසක වැඩ කරන ජනතාවට සම්පූර්ණ බර යොදවලා තියෙනවා. ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ලොකු ගැටලුවක් අපිට තියෙනවා. අපි දන්නවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු කළ යුතුයි, අපි ඒකට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. හැබැයි මේ කරන ක්‍රමවේදය පිළිබඳව ඉතාම පිළිකුලෙන් අපි හෙලා දකින්න. ඒ වගේම තමයි රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගය අපි ලබා දෙනවා. ඒකේ ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ ඇත්තටම දැවැන්ත පාඩු ලබන ආයතන තියෙනවා ඒවට. හැබැයි අද මොකද්ද? ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එක. දැන් ටෙලිකොම් එකේ සභාපතිවරයාවත් අයින් කරලා තියෙනවා. මොකද්ද ප්‍රධානම හේතුව? එය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වෙන නිසා. ඒ වගේම දැන් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ රක්ෂණ සංස්ථාවේ අපි දැක්කා ඊයේ දිනේ පත්තරේ තිබ්බා බිලියන 11ක ලාභයක් ලැබලා. බිලියන 11ක්. ඒතකොට මේවා රටට බරක් තියෙන ආයතන නෙමෙයි. හැබැයි ඉස්සල්ලාම ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලාභ ලබන රජයේ ආයතනකින්. ඒකින්ද අපිට ඉතාම පැහැදිලි මෙතන ඇති වෙලා තියෙන දැන් ආර්ථික තත්ත්වය. හැබැයි අපි දිගින් දිගටම කියනවා දැන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න නම් ඒ කිරීමට සම්පූර්ණ සහයෝගය විපක්ෂ කැර අපි ලබා දෙනවා. නමුත් ඒකට ට්‍රාන්ස්පේරන්සි තියෙන්න ඕන. ඒ නියම ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන්න ඕන. ඒ විනිවිදභාවයක් තිබිය යුතුයි. ඒ විනිවිදභාවයෙන් තිබිය යුතු ආකාරයෙන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරවතින් රටට වාසිදායක දේ ලබා ගන්න පුළුවන්. හැබැයි අද මේ හැම ආර්ථික ප්‍රතිපත්තියක්ම වෙනස් වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්ව ආකාරයට ලබන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකින්ද තමන්ගේ හිතවත් පිරිසකට ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහයෝගය ලබා ගන්න අවශ්‍ය ඒ රාජ්‍ය ආයතන ටික ඒ අයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඒ ජනාධිපතිවරණයට සහයෝගයක් ලබා ගන්න පුළුවන් ඒ ධනවත් ඒ සමාගම් ටිකක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මඟ හරිනවා. ඒ අයව බේරනවා. ඒකින්ද මේක මේ ඉතාම අසාධාරණ ලෙස රටක ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරි ජනාධිපතිවරණය නිසා වෙනස් වෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. හැබැයි අපි කවුරුත් දන්නවා දැන් මේ මූල්‍ය වාර්තාවක් දිහා බලනකොට මේ ආර්ථික වර්ධනය ඇත්තටම ඉතාම කනගාටු උදායක ආකාරයට 2022 2023 සංසන්දනය කරනකොට මේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ගත්තාම -0.5 2022 ඒක කොච්චර භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවද කිව්වොතින් ඒක -11.5 දක්වා භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කර්මාන්ත ශේත්‍රයේ ගත්තොතින් -3.7 -23.4 දක්වා කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි සේවා එකයි දශම අට සියයට ප්‍රතිශතයක් කැරට සියට එකයි දශම අට තිබ දා සිසි දෙක දන්න තිබ්බේ දන එකයි දශම අට දෙදාස් විසි දෙකේදී පළවෙනි කාර්තුවේ දෙදාස් විසිතුනේදී එය ඍණ පහ දක්වා ඉතාම භයානක ලෙස මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙම නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති මේ ඇති වෙලා තියෙන භයානක තත්ත්වය මේ භයානක තත්ත්වය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. මේක මේ ප්ලාස්තර විදිහට එහෙම නැත්නම් මේක එදා වේල ටුවර්ස් විදිහට අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න විදියක් නැහැ. අපි මේ රටක් හැටියට ඉදිරියට ගන්න නම් අපේ ආර්ථිකය ඉදිරියේදී එන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එහෙම නැත්නම් 2024 වර්ෂය කියන්නේ මැතිවරණ වර්ෂයක්. ඒ මැතිවරණ
වර්ෂයේදී
ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි සභාවේ ඝනපූර්ණේ නැහැ. ඝනපූර්ණේ නැතුව මේ සභාව පවත්වාගෙන යන්න බෑ.
සිංදු නාද කරන්න. මන්ත්‍රීතුමා දන්නවා මේ විපක්ෂයේ විමල් විනාන්ස් මන්ත්‍රීතුමා විපක්ෂයේ කණ්ඩායම තමයි තව කතා කරන්න ඉන්නේ. ඉතින් මේ විදිහට අපි පාර්ලිමේන්තුවේ කටයුතු මේ මොකද ආණ්ඩු පක්ෂේ තව එකම එක ඇමතිවරයෙක් කතාවක් විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීන්ගේ කතා. මයික් එක දෙන්න.
ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මම ඒ ගැන කනගාටු වෙනවා. නමුත් එක්තරා කාරණයක් නිසා අපි මේ ඝනපූර්ණයේ පිළිබඳ ප්‍රශ්නේ නැවත නැවත මතු කරන්නේ. මම උදේ ප්‍රකාශ කළා බිස්නස් කමිටියකට අපේ කණ්ඩායම වෙනුවෙන් නියෝජනයක් ලබා නොදෙනවා නම් මේ සභාව තුල ඝනපූර්ණ නැති මොන අවස්ථාවකුණත් ඒක මම ප්‍රශ්න කරනවා කියලා. ඒ නිසා කරුණාකරලා ඒක අපේ අයිතිය තමුනාන්සලා ස්ථාවර නියෝගවලට අනුව බිස්නස් කමිටියකේ අපට අයිති සමාජිකත්වය ලැබලා දෙන්න. ඒක ලැබලා දුනොත් නම් අපි මේ විදිහට නැවත නැවත ඝනපූර්ණය මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ආණ්ඩු පක්ෂයෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ වගේ ඩිබේට් එකක් යනකොට බිස්නස් කමිටියකින් ගන්න ඝනපූර්ණය අවශ්‍ය නැති කම. එහෙම ඩිසිෂන් එකක් ගන්න පුළුවන් නම් බිස්නස් කමිටියකින් හරි නැවතරක් දැන් ඝනපූර්ණය එනවා. දැන් කරු මන්ත්‍රීවරුන් දැන් එනවා සභාගර්භයට. Can continue. දහටයිනේ එන්දෙන්න මිනිත්තු අඩු වෙනවා. එන්දෙන්න කාලය අඩු වෙනවා. Your time is getting shorter because you know. I'll calculate that, let you know. තව මන්ත්‍රීව දෙන්නේ කොහෙනේ? දෙන්නේ කොහෙනේ? හරි. හරි මන්ත්‍රීතුමා මයික් එක දෙන්න කරුණාකර.
අද පාර්ලිමේන්තුවේ මේ කමිටු රැස්වීම ගන්නවක් තියෙනවා. මේ විමල් විරංස ඇමතුමාට ඕන විදිහට මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කඩාපාල කරන්න දෙන්න එපා.
මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තිබ්බේ ඝනපූර්ණ පිළිබඳව. ඒ පිළිබඳව මුල් ආසනයෙන් කිසිම තීන්දුවක් දෙන්න බෑ. මොකද ඝනපූර්ණේ නැත්තම් ප්‍රශ්නේ.
බොහොමත් ස්තුතියි ගරු මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. මම මගේ කතාව අවසන් කරන්නම්. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ අපේ මේ අද දිනේදී
ඔබතුමාගේ කාශ්‍යප රාජකාරණ මැතිමා ඔබතුමාගේ කාලය මම ගන්න හැබැයි අද තමයි ඔබතුමාට වැඩිම කාලයක් මම වෙලා තිබ්බන් දෙනවත් මේ පාර්ලිමේන්තුව තුල හැබැයි ඒකනු දැන් ගොඩක් වෙලා අඩු වෙලා තියෙනවා
හරි මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව ප්‍රකාශ කරනකොට මේ සඳහන් වෙලා තියෙන ඉතාම භයානක ආර්ථික තත්ත්වය පිළිබඳව දැන් අපි ගත්තොතින් 2022 වර්ෂයේ සහ 2023 වර්ෂයේ පළමු කාර්තු සංසන්දනය කිරීමක් සිදු කරනකොට පළමු කාර්තුවේ කෘෂිකර්මාන්තයේ යම් ප්‍රගතියක් තියෙනවා ඍණ 4.4 ඉඳන් ධන 0.8 දක්වා. නමුත් ආර්ථික වර්ධනයේ සමස්තයක් හැටියට ගත්තාම ඍණ 0.5 සිට ඍණ 11.5 දක්වා භයානක තත්වයකට පත් වෙලා තියෙනවා. සේවා ධන 1.8 ඉඳන් ඍණ 5 දක්වාත් ඒ වගේම කර්මාන්ත ඍණ 3.7 ඉඳන් ඍණ 23.4 දක්වාත් ඉතාම භයානක ලෙස මේ ආර්ථිකය කඩා වැටලා තියෙනවා. එම නිසා අපි එක පැත්තකින් මේ වාර්තාවලට සීමා වෙනව පමණක් නෙමෙයි. ඇත්තටම අපේ රටේ ජනතාවගෙන් ඇහුවතින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක ඉතාම කනගාටුයි කියන්න මේ රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. අද ඔබ දන්නවා විදුලි බිල 300%කින් වැඩි වෙලා තියෙනවා. ඒකත් වැඩි වෙලා තියෙන්නේ වැඩියෙන් වැඩි වෙලා තියෙන්නේ අඩුම ආදායම් ලාභීන්ට. අපි ගත්තොත් ජල විදුලිය ජල ගාස්තුව දැන් මේ දින කීපයකට කලින් ජල ගාස්තුවත් 100%කින් වැඩි වෙලා තියෙනවා. ඒතකොට අද අස්වැසුම කියලා මේ විකාරයක් කරලා අපේ රටේ අඩුම ආදායම් ලබන අයට විශාල අසාධාරණ ලක්ෂ සංඛ්‍යාවකට පවුල් සංඛ්‍යාවකට
ඒ
අසුම ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මේ අපි දකින්නේ මේ රටේ ජනතාවත් එක්ක වෛරයකින්. මට තේරෙන්නේ නැහැ මේ රට පාලනය කරන්නේ මේ රටේ ජනතාවත් එක්ක වෛරයක් ඇතිව රට පාලනය කරන ආකාරයට පාලනය කරන. ඒ කියන්නේ තරහකාරයෝ හැටියට බලලා මේ රටේ ජනතාවට ජීවත් කරන්න අමාරුම කාල වකවානුවේදී මේ විදියට සලකන එක ඉතාම අසාධාරණයි. අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ රජයට ජනතාව ගැන හිතලා හිතප්පපුවක් තියෙන පුද්ගලයින් හැටියට කරුණා කරලා ජනතාවට මෙවැනි අසාධාරණයක් ඉටු නොකරන හැටියට ඉල්ලීමක් කරමින් මම නිහඬව බොහොමත් ස්තුතියි.
ස්තුතියි.